මම හිතනවා අපි අද උදේ ඉඳලා අහපු දේවල් පිළිබඳව විනාඩි කීපයක් නමුත් අපේ අත්දැකීමක් බවට පත් කරගන්න නැවත මේ ධර්මයේ සිටින් ආවර්ජනා කරලා සිහි කරලා බලන්න පුංචි කාලයක් යොදාගත්තොත් හොඳයි කියලා. එනිසා මේ වෙලාවේදී අපි ටිකක් පුංචි වෙලාවක් නමුත් පළමු කොට භාවනාවේ යෙදিলা. එතකොට භාවනාව කියනකොට අපි මතක් කළා පුළුවන් නම් හැකිනම් අර තමන් මුලා වෙන තැන බල්ලා බල්ලෙක් හැටියට දැකපු තැන එහා සමානවම අපිත් මුලා වෙන තැන හඳුනගෙන ඒ රැවටීම ඒ මුලාව දුරු වෙන විදිහට යමක් සිතන්න මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම හොඳ මනසිකාරය. සුදු කළු කර්ම සියල්ල නොහට ගන්න ස්වභාවයට පත් කරන්න පුළුවන් වෙන්නේ එතනනේ. එනිසා හිකිනම් ඒ තැන හඳුනාගෙන එතන පිහිටා සිටින්නට සති නිමිත්ත හඳුනාගෙන සති නිමිත්තෙහි සිත පුරුදු කරන්නත් දෙකම එකට භාවිතා කරනකොට සමත විපස්සනා වෙනවා. සති නිමිත්තෙහි හිත පිහිටවනකොට සමත වෙනවා. අර උපාදානස්කන්ධ දුක හඳුනගෙන සමුදය දුරු වෙන විදිහට ඒක වෙන්කොට බලනකොට ඒක විපස්සනා වෙනවා. ඒබඳු දහමක් අපි ටික වෙලාවක් ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කරගන්න අපි කවුරුත් ටික වෙලාවක් භාවනාවෙහි යෙදෙන්න සූදානම් වෙමු. ඒ සඳහා අපි අර උදෑසන මතක් කරපු පරිමුඛං සතින් උපට්ඨපිත්වා පරිමුඛේ සිහිය පිහිටවනවා කියන තැන හොඳට හඳුනා ගන්න ඕන. එහි සිත තබන්න. මේ කියපු විදිහට හිත තබන්න. හිත තබනවා කියලා කියන්නේ ඒ දර්ශනය හිතට හොඳට ප්‍රකටව පේනවා. ඒ සිතට දර්ශනය වෙන නිමිත්ත සලකුණු කරගෙන ඒ සටහන දිහා බලාගෙනම එහිම සිත රඳවන්න මහන්සි ගත්තොත් අන්න ඒ නිමිත්තේ හිත පිහිටනකොට ඉබේමයි නිරායාසයෙන් ආස්වාස වන බව ප්‍රාස්වාස වන බව දකින්න දැනෙන්න ගන්නවා. මොකද මෙහි සිහිය පිහිටවා ගත්තොත් ඒ සිහිය ඇතිව ඉන්නකොට ආස්වාසයටත් ප්‍රාස්වාසයටත් හොර රහසි වෙන්න බෑ. මේ ආසන්නයේ සිට පිහිටනකොටම ආස්වාස වුණත් ප්‍රාස්වාස වුණත් ඒක හොඳට ප්‍රකටව දැනෙනවා. නුවණින් දැනගන්න පුළුවන් ඒ වෙන ක්‍රියාවලියක්. ඉතින් ඒකත් ආධාර කරගෙන උපකාර කරගෙන අපි ඒ තුල අපි හුඟක් දහම් කරුණු මතක් කළා විස්තර නොකළාට අපි ඉදිරියේ දවසකේ ගැන විස්තර කතා කරන්න බලමු. දැන් ඒ කියපු පමණකින් අහපු පමණකින් දැනුම් තේරුම් ගත්ත පමණකින් ඒ පිළිබඳව සිහි කරමින් මෙනෙහි කරමින් අපි ටික වෙලාවක් භාවනාවේ යෙදෙමු. තුම්බුදුරුවනට සදහාමුරුවනට මහා සංගරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා. තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මාගේ සිත දහමටම යොමු වේවා. නීවරණ ධර්ම දුරු වේවා. යහපතෙහිම පිහිටාවා කියන අදිස්ථානයේ ඇතිව සති නිමිත්තට හිත තබන්න. අපි අද දවස පුරාම යම් ධර්මයක් භාවිතා කරන්නට අපි විසින් අපේ අවධානය යොමු කළ යුතු අපේ දැනුමට ගත යුතු දේ පිළිබඳව අපි කතා කළේ. එහිදී අපි ඉගෙන ගත්තා දකිනවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන මේ සිව්පලේදීම අපි එළියේ තියෙන යමක් දැක්ක ඇහුවා දැනුණා කියන අදහස මිත්‍යා වාක්‍ය අහනවා දැනෙනවා දැනගන්නවා කියන තැන සැබෑවට සිතේ හට ගන්න දේ සිතටමය හසු වෙන්නේ කියලා. ඒ ඇත්ත ඇති සැටියෙන් අපි දැකගත්තොත් විතරයි දැකීම දැකීමකින් අවසන් වෙන්නේ. සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වෙලා යනවා නම් දකිනවා නම් අපට ආපහු දකින්න අහන්න දැනෙන දැනගන්න තැනකට අපට යන්න පුළුවන් කමක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂයි. හිබඳු තැනකින් අපි නිමා කරන්න පුළුවන් වෙන්නේ අපි දැනට රැවටෙන තැන මුලා වෙන තැන මුලා නොවී ඉන්න බෑ. හැබැයි මුලා වෙලා මුලා වුණා නේද කියලා සත්ව පුද්ගල ආත්ම යමක් දෙයක් කියන අදහස ඇති වෙච්ච තැනම මේ අදහස ඇති වුණේ මෙබඳු තැනක මේ සිතේම හටගත් ඡායාවට රැවටීමෙන් නේද කියලා ඒ පැත්ත විමසා බලන්නත් පුළුවන්. ඊළඟට ආදීනව විමසා බලන්නත් පුළුවන්. මේ ඇති වෙච්ච අදහස අන්න අර වගේ ජරා ව්‍යාධි මරණ දුකකට හේතුව නිමිත්ත නේද මේ? එතකොට නුවණක් තියෙන්න ඕනේ එතනට යන්නේ කොහොමද කියලා. දැන් ওই නිමිත්තක් සටහනක් හැටියට ගත්ත මොහොත මරණය සිදු වුණොත් කාම ලෝකේ කාම නිමිත්තක් කරවනට ඇවිල්ලා තියෙන්නේ. කාම ලෝකේ ප්‍රතිසන්දියට යන්න ඔය නිමිත්තේ ওই සටහන ප්‍රමාණවත්. අපි කොහොමද නැවත ප්‍රතිසන්දියකට යන්නේ කියන එකත් ඔය අත්දැකීම තුලම තියෙනවා. දැන් අපි හිතන්න දැන් උදේ අසාපු දෙයක් දැකපු දෙයක් දැන් අපට සිහි වෙනවා තියෙන තැන නිමිත්තක් සටහනක් හිතේ ඇඳිලා තියෙනවා මනෝ ස්පර්ශයෙන් හටගත්තු. හොඳට බලන්න. දැන් මෙතන අපි මුලා වුණොත් අරහේ තියෙන දේ මේ දකින්නේ කියලා ඒ මුලාව ප්‍රමාණවත් නේද අපිව මෙතනින් නැගිට්ටවලා එතනට ගෙනියන්න? ඒ දැකපු දේ බලන්න, ඇහුණු දේ අහන්න, දැනුණු දේ ආපහු විඳින්න එතනට අපිව නැගිට්ටවගෙන යන්න ප්‍රමාණවත් නේද? දැන් ඔබ බලන්න මෙහෙම ඉස්සරහා බලාගෙන ඉන්න ඔබ එකවර ආපස්සට හැරිලා බලනවා පිටිපස්සේ බලනවා. දැන් බලන්න ඔය බලනවා කියන ක්‍රියාවේ හැරිලා ආපහු බලනවා කියන ක්‍රියාවේ ඇතුළත මොනවද තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් අර ගහ යට හිටපු බල්ලා බල්ලව සිහි කරගෙන ඒ බල්ලා ඉන්නේ අර ගහ යටමයි කිය අර ලිඳේමයි කියලා ලිඳට ළඟට දුවගෙන ගියාම ගිහිල්ලා ආපහු බල්ලා බලන්න උත්සාහ කළොත් ඒ ක්‍රියාවේ මෝඩකම තේරෙනවා අපට. හැබැයි ඔබත් ආපහු හැරිලා බලනකොට ඒ මෝඩකම ඒ විදිහටම තියෙනවා. ඔබේ හිතෙත් යමක් සිහි වෙලා සිහි වෙච්ච දේ මේ පිටිපස්සේ තියෙන්නේ අරහේ තියෙන්නේ. සිහි කරගත්ත දේ බලන්න තමයි ඔබ ආපසු හැරිලා තියෙන්නේ. අර ගමනේ ඔය හැරීමේ වෙනසක් නැහැ. දැන් ඒක සිහි වෙන එක දෝෂය නෙමෙයි. සිහි නොවෙනවා නම් රාතන් වහන්සේ කෙනෙක් නේ. සිහි වෙන එක දෝෂය නෙමෙයි. සිහි වෙලා මුලා වෙන තැන ආපහු බෙල්ල හරවන්න කලින් වෙච්ච වැරද්ද හඳුනගෙන අන්න ආපහු හැරිලා බලන්න යන ක්‍රියාව වළක්වන්න පුළුවන් නම් කර්මක්ෂය කරන වැඩපිළිවෙල එහෙම වෙනවා. ඊළඟට උපදින්න තිබිච්ච ක්‍රියාව ඊළඟට උපදින්න තියෙන ආයතනය ඔබ නිරුද්ධ කළා. සලායතන නිරෝධයට ආරම්භයතන වෙනවා. දැන් මනායතනයේ ඉපදිලා මනායතනය තුල මුලා වෙලා ඒ සිහි වෙච්ච දේ සිතින් දැනගත්ත දේ දකින්න ඊළඟට ඔබ කාය ආයතනේ චක්ඛ ආයතනේ උපදවන්න ඕන. මෙල්ල හරවනවා කියනකොට කාය ආයතනේ උපදවලා එහේ උපදවනකොට ඒ අරමුණ බලන්න චක්ඛ ආයතනේ උපදිලා දැන් ඔබට පුළුවන් නම් ආයතනේ නිරෝධ කරන්න. අපි අර මුලින් කිව්වා උපාද සංයුත්තේදී යෝච භික්ඛවේ චක්කුං නිරෝධෝ දුක්ඛසේසෝ නිරෝධෝ. දැන් සිතේ ඇතිවෙච්ච මුලාව හඳුනගෙන ඒ මුලා වෙච්ච බව තේරුම් අරගෙන ඒ මුලාව දුරු කරගත්තොත් ඒ සඳහා උත්සාහවත් වුණොත් ඊළඟට උපදින්න තිබිච්ච ආයතන දෙකක් පැහැදිලිවම ඊට වඩා බොහෝ ආයතන උපදින්න පුළුවන්. ඒ ඔස්සේ ඒ ආයතන උපදින්න තියෙන හේතුව ඉවත් කරගත්ත වෙනවා. අනුත්පාද නිරෝධය. දැන් නිවන කියලා කියන්නේ හටගත් දේක නිරෝධය මරණය බලන එක නෙමෙයි. හටගත් දේ මැරෙනවාමයි. ඒක බැලුවත් නොබැලුවත් හටගත් දේ නිරුද්ධ වෙනවා. හටගත් දේක නිරෝධය බැලුවා කියලා මාර්ගය හෝ නිරෝධය හෝ වෙන්නේ නැහැ. නොහට ගන්න ස්වභාවයට පත් කරන්න පුළුවන් නම් අනභවං ගමේති. නොහට ගන්න ස්වභාවයට පත් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් නැවත නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් නම් ආයතනය ඒක තමයි වැඩපිළිවෙල. දැන් බලන්න දැන් මනසින් ඒ අත්දැකීම ලබන්න. දැන් කෙනෙක්ව සිහි වෙනවා. දැන් සිහි වෙනවා කියන දැන තේරුම් ගන්න දැන් මොකද්ද හිතේ ඇඳිලා තියෙන්නේ කියලා. ඔන්න ඇඳුනොත් සිත තමන්ගෙම සිතේ හටගත් ඡායාවට පනවන මේ අහවල් කෙනා අහවල් කෙනා. යං සංජානාති තං විතක්කේති. හඳුනන දෙයට කල්පනා කරනවා. සංඥානානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තං. එහෙම නැත්නම් රූප සංඥං පටිච්ච උප්පජ්ජති රූප සංකප්පෝ. රූප සංකප්පං පටිච්ච උප්පජ්ජති රූපච්ඡන්දෝ. රූපච්ඡන්දං පටිච්ච උප්පජ්ජති රූප පරිදාහෝ. රූප පරිදහනං පටිච්ච උප්පජ්ජති රූප පරිේෂණං. දැන් ඒ රූපේ බලන්න ඔබ අපහු හැරෙනවා කියන්නේ ඒක බලන්න මොන කියන දෙවිල්ලක් හටගන්න නිසා, දෙවෙන්නේ කැමැත්ත නිසා. කැමැත්ත ඇති උනේ මෙහවලා මෙහවලා කියන කල්පනාව. කල්පනා කළේ සංඥාවට. ඒබඳු සංඥාවක් හිතේ උපන්නේ ධාතුනානත්වේ නිසා. එහෙනම් රූපේ යථාර්ථය ධාතුවේ නානත්වය අපි ටිකක් හොයලා හිතලා බලන්න වෙනවා. සංඥාවටයි අපි කල්පනා කළේ පැනෙව්වේ. එහෙනම් මෙන්න මෙතන නේද රැවටුණ, මෙතන මුලා වෙලා නේද මෙහෙම දැනගැනීමකට ආවේ කියලා එතන නිරුද්ධ වෙන විදිහට එතන ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයේ ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් හැටියට මුලාව දුරු වෙන විදිහට බලා ගන්න පුළුවන් වුණොත් සිහි වෙච්ච දේ බලන්න ඔබ හැ අරින එකක් නේ. සිහි වෙච්ච දේ බලන්න ආපහු බෙල්ල හරවන එකක් නේ. උපදින්න තියෙන ආයතන නිරුද්ධ කළා. ඔබට පුළුවන් නම් ඒ ආයතන නූපදිනසේ එන මනෝමය හැම අරමුණකම මුලාව ලිහා ගන්න. ඔබට පුළුවන් කාම ලෝකේ අතහැරලා යන්න. කාම ලෝකය අතහරින කාමේසු විනෙය්‍යගේ දං නහි ජාතු ගබ්බසෙයං පුනරේති. කාමෙහි කේදරකම අතහරින්න පුළුවන්. ඒ කියන්නේ කාම ලෝකේ අතහරින්න පුළුවන්. කාම ලෝකේ අතහැරලා ගර්භවාසී නැවත නොවෙන්න ගියා කියන්නේ න අගාමි නැවත නොවෙන ගමනක් යන්න පුළුවන්. අනාගාමි භවින් සුද්ධාවාස බඹලොවට මෙපමණකින්. එතකොට ඔබට ලෝකය හමු වෙන්නේ ඇහැට කනට නාසයට දිවට කයට හමු වෙන අරමුණු සොයාගෙන යන්නේ හැමතිස්සෙම මේ ඇතුළත මුලාවකින්ම නේද? ඇතුළත මුලාව දුරු කරන සිහියක් නුවණක් අපි නිරතුරුව පැවැත්වුවොත් පංච ආයතනයේ උපදින්න විදිහක් නැහැ. පංච ආයතනයේ නූපන්නොත් බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස කාම අරමුණු ලැබෙන්න විදිහකුත් නැහැ. උපදින උපදින කාම සංඥාවන් අතහැර දැමුවොත් දුරු කර දැමුවොත් අන්න ඒ වැඩපිළිවෙල තුල කාම ලෝකයේ තියෙන කේදරකම ඉවත් කරගෙන කාම ලෝකේ අතහැර යන්න පුළුවන්කම තියෙනවා. එනිසා මේ ටික තේරුම් ගත්තොත් පුංචි තැනක් ස්වල්ප තැනක් නෙමෙයි මේ පැහැදිලි කරගන්න උත්සාහ කළ තැන. එනිසා හොඳින් පුළුවන් තරම් මේ දින කීපෙම නින්දට කතාවට බහට යොමු නොකොට දෙනෙත් පියාගෙන නිදහස්ව ඉඳගෙන සිතින් ඇතිවෙන මුලාව මුලාවට පත් වෙලා මුලා වූ වෙලා සිහි වෙච්ච දේ බලන්න දකින්න අහන්න ආයතන උපද්දවන ක්‍රියාවලිය සම්පූර්ණ නිරුද්ධ කරන්න නතර කරන්න පුළුවන් වැඩපිළිවෙලක උත්සාහයක මහන්සියක යෙදුනොත් සැබෑ ලෙසම විපස්සනාව විදර්ශනාව කියන්න ඕන එතනට. ඇත්ත ඇති සැටියෙන්ම දකින්නවා. එතකොට මුලාව දුරු වෙන හැටියට අවිද්‍යාව දුරු වෙන හැටියට බලමින් සංඛාර නිරෝධ කරනවා. පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ තුන් සංඛාරයම නිරුද්ධ කරනවා. වැරදි දෘෂ්ටිය උපදිනවා. ඒ දෘෂ්ටියට සාපේක්ෂක නොවි ඒ දෘෂ්ටිය උපන්නේ වෙන්න මෙතන මෙහෙම වරදක් නිසා නේද කියලා සිතින්ම පිරිසිඳ දකිනින් විමසමින් හරිද ඇත්ත ඇති සැටියෙන් දකින්න නුවණ පහළ කර ගන්නවා. මෙන්න මේ ප්‍රඥාව තමයි අපිව පිරිසුදු කරන්නේ. පඤ්ඤාය පරිසුද්ධති. මේ දැක්ම මේ නුවණ අපිව සසර දුකින් ඈතර කරාවි. එනිසා මේ නුවණ පහළ කර ගන්න, මේ නුවණ වැඩි දියුණු කර ගන්න, මේ නුවණ තියුණු කර ගන්න මහන්සි වෙන්න ඕන. ප්‍රමාද නොවි උත්සාහවත් වුණොත් අලාභයක් වෙන එකක් නෑ. හොඳයි. හැබැයි පැය හතර නෙමෙයි පැය 24ම භාවනා කළත් වැඩක් නැහැ. හරි දේ හඳුනාගත්තේ නැතොත්, හරි තැන හරි විදියට හඳුනගෙන කළොත් ඊට අඩු වුණත් කමක් නැහැ. මොකද සමහර වෙලාවට අපි කරන ක්‍රියාව තුළ ගෙවෙන ආශ්‍රව කෙලෙස් පිළිබඳව අධ්‍යක්ීමක් නැති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වාසි ජටෝපම සූත්‍රයේදී හොඳ උපමාවක් පෙන්නනවා. වැයෙන් වැඩ කරන මිනිසියෙකුට වැයෙන් දවස පුරා වැඩ කළාම අද මේ වැයමිට ගෙවුණා කියලා පේන්නේ නැහැ. ඒ වුණාට කාලයක් නොකඩවා වැයෙන් වැඩ කරනකොට පේන යම් කාලයක වැයපිට ගෙවිලා ගිහිල්ලා නැති කියලා. අද මෙච්චර ගෙවුණා, ඊයේ මෙච්චර ගෙවුණා කියලා මන බලන්න බෑ. කාලයක් යනකොට තේරෙනවා වැයමිට හොඳටම ගෙවිලා කියලා. ඒ නිසා පැයක් දෙකක් නෙවෙයි, අපි එක වරක් හෝ මේ එක අරමුණක ඇත්ත හඳුනගන්න, මුලාව දුරු කරන්න උත්සාහ කළොත් ඒ අත්දැකීම මහානුභාව සම්පන්නයි. ඒ අත්දැකීම අපි ලෞකික ජීවිතයේ කරගන්න මොනම මහාම පින්කමකටවත් සමාන කරන්න බෑ. අර කුසලය ලෞකික කුසල් ඉක්මවාගේ මහා කුසලයක්. ඒ නිසා පැය හතරක් නම් බොහොම හොඳයි. විනාඩි හතරක් හරි දවසේ මෙන්න මේ අරමුණක මුලා නොවි, මුලා වුණත් මුලාව ලිහාගෙන ඒ හේතුව නිසා ඊළඟට ආයතනයේ උපදින්න තියෙන ඉඩ වළක්වා ගත්තොත් ඔබ ප්‍රමාද කෙනෙක් නෙමෙයි. ඔබ නිවන ළඟ ඉන්න කෙනෙක්, නිවන අත්දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් පය හතරක් ඒ කටයුත්තෙහි යෙදෙන්න පුළුවන් නම් හරිම හොඳයි. හැබැයි ඒකදී අපි තව කාරණාවක් දැනගන්න වෙනවා. මොකද මේ එනේන අරමුණෙහි මුලාව දුරු කරමින්ම කෙනෙකු ඉන්නවා කියන එක එච්චර පහසු කාරණාවක් නෙවෙයි. ලැබෙන ලැබෙන උපදින උපදින සංඥාවන් හඳුනගෙන, එහෙම නැත්නම් ඒ රැවටිලා මුලා වෙලා මුලා වූ බව දැනගෙන මුලා වූ තැන හොයමින් විමසමින් ඒක අත්හැර දාන බවක ඉන්නවා කියන එක එච්චර ප්‍රායෝගික නෑ. ඒකට තව වැඩපිළිවෙලක් එකතු කරගත්තේ නැත්නම් අන්න අර අපි සත්‍ය නිමිත්ත කියලා හඳුන්වලා දුන්නු තැන තේරුම් අරගෙන බැලුවොත් යම් දවසක මේක වටහා ගන්නකොට තේරෙවි සති නිමිත්ත කියලා කියන්නේ නිවනම නේද කියලා. අර මුලා වෙන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම මහා ආවරණයක් කරලා දෙනවා මේ සති නිමිත්තෙන්. මොහොතක් බලන්න, සති නිමිත්ත අපට විනාඩි කීපයක් හෝ එහි සිහිය පිහිටවන්න පුළුවන් වුණොත් අර බාහිර සංඥා පහළ වෙලා සංඥා පටිච්ච උපජ්ජති සංකප්ප, සංඥාවට සංකල්ප, ඡන්ද, පරිධාන, පරිේෂණ, මේ ගමන යන්නේ නෑ මේ නිමිත්තේ හිත තබා ගත්තාම. බුදුරජාණන් වහන්සේ පෙන්නන හරිම ලස්සන උපමාවක් තියෙනවා මේ සති නිමිත්ත පිළිබඳව හොඳට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරනවා මෙහෙම, එක්තරා මිනිසෙක් නරියෙකුයි කුරුල්ලෙකුයි නයෙකුයි බල්ලෙකුයි කිඹුලෙකුයි මෙයාදී සත්තු කීප දෙනෙක් එකතු කරලා වලිගටික එකතු කරලා ගැටයක් ගහනවා. දැන් මේ 6 දෙනාව එකතු කරලා මෙහෙම ගැටයක් ගෙවුවාම කිඹුල හදනව වතුරට ඇදගෙන යන්න, නරිය බලනව සොහනට යන්න, බල්ල බලනවා ගමට යන්න. නයා බලනවා තුඹසට යන්න. කුරුල්ල බලනවා හසට පියාසර කරන්න. එක එකනා තමන්ගේ ගෝචර භූමියට යන්න උත්සාහවත් වෙනවා. එහෙම මේ හැමෝම එක එක පැත්තට අදිනවා. යම් කෙනෙකු බලවත් වුණා නම් බලවත් කෙනා අනිත් ඔක්කොම ඇදගෙන තමන්ගේ පැත්තට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ ආයතන ටිකේ ක්‍රියාවලිය එත මේ සමාන කළේ. ඇහින් රූප බලන්න, කනින් ශබ්ද අහන්න, නාසයෙන් සුවඳ, දිවෙන් රස, කයින් පහස මේවා ලබන්න උත්සාහවත් වෙනවා. යම් යම් ආයතනයක් බලවත් වුණා නම් බලවත් පැත්තට යනවා. මොන රූප බලන්න කැමැත්ත බලවත් වුණාම මොන චිත්‍රපටි බලනවා, ටීවී බලනවා. ශබ්ද අහන්න කන බලවත් වුණාම ඒකට යනවා. නාසය බලවත් වුණාම අනිත්‍ය වැදගෙන ඒ පැත්තට යනවා. දිව බලවත් වුණාම ඒ පැත්තට යනවා. කය බලවත් වුණාම ඒ පැත්තට යනවා. දැන් මේ සත්තු ටික එක එක පැත්තට අදිනවා. බලවත් පැත්තට ඇදිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොන මේ සත්තු ටික එකතු කරලා එකට ගැට ගහනවා. ගැට ගහලා බොහොම ශක්තිමත් තැඹක ඒ කඹේ කෙළවර ගැට ගහනවා. දැන් සත්තු ටිකත් ගැට ගහලා ගැට ගහපු කඹේ තැඹක බැඳලා දැන් සත්තු කොහේ කෙනා කොහෙට කොහෙට ඇද්දා යන්න නම් බෑ. තැඹ ගලවගෙන තමන්ගේ ගෝචර භූමියට යන්න බෑ. අදි විහෙමෝම ඇදලා ඇදලා විහෙසටපත් වෙච්ච වෙලාවේ ඔක්කොම ඔහේ නිහඬ වේවි. ඒ වගේ අපි මේ සතිය පිහිටවනා කියන තැන මෙතෙක් කල් හුඟක් භාවිතා කරලා තියෙන හරියට අර සත්තුන්ගේ වලිගටිකයකට ගැටෙවා වගේ. කොයි පැත්ත හරි බලවත් වෙච්ච පැත්තට ඇදිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ටික වලිගටික ගැට ගහලා විතරක් මදි. ඒක තැඹක ගැට ගහන්නත් ඕන. බුදුහාමුදුරුවෝ තැඹට සමයි සමාන කළේ සත නිමෙත්. එනිසා එතන බැඳගන්නේ නැතුව පළක් නෑ. එනිසා තැඹ හොඳට ශක්තිමත් වෙන්න ඕන. එතකොට තැඹෙහි හොඳට පිහිටලා හිටියොත් ඕන දේවල් ආයතන වලින් අරමුණු වේවි. නමුත් වැඩි දුර යන්න දෙන්නේ නෑ මෙතන ශක්තිමත් වුණොත්. එනිසා මේ ශක්තිමත් වෙන හිත තබා ගන්න. තබාගෙන පුරුදු කරන්න, පුහුණු කරන්න ඔබට තේරෙවි. අර මුලා වෙන අරමුණු එන වේගය ගඟක් ගලනවා වගේ නානත්ත්ව සංඥාවන් හිතට ඇවිල්ලා නානා සංකල්පයන් උපදවලා නානා ඡන්දයන් නානා පරිධානයන් නානා පරිේෂණයන්ට යොමු කරවන මේ කාම පරිේෂණයේ අනාර්ය පරිේෂණයෙන් කොතෙක් දුරට මුදවලා රැකවරණයක් නිදහස් කරනව නෙමෙයි පාලනයක් කරලා දෙනවා මේ සති නිමිත්ත තුල. ඒ සති නිමිත්තේ හිත තබාගෙන පිහිටුවාගෙන අර ලැබෙන අරමුණු අර මුලාව දුරු වෙන විදිහට දුක් සමුදයෙන් වෙන විදිහට පවතින ධර්මතාවය මේක නේද? මේ බඳු ධර්මතාවයක් ඇති තැනක මේ නැති දේ ඇති බවට පිනෙනව නේද? මේ දුකත් සමුදයත් දෙක වෙන් කරමින් බලන තැන නිරෝධය හා මාර්ගය පිළිබඳව නුවණක් තී සමගම යෙදිලා ඇති. දුක දුක හැටියට පිරිසිඳ දකිනකොට සමුදය දුරු වෙනවා, නිරෝධය සාත් වෙනවා, මඟ වැඩෙනවා. සතර නුවණ ඇති කෙනා දන්නවා. එහෙනම් දුකින් මිදෙන්න මොකද්ද නැවත නැවතත් කළ යුත්තේ කියලා. සත්‍ය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය, සත්‍ය ඥාන. ඒ සත්‍ය ඥාන ලැබපු කෙනාටයි කෘත්‍ය ඥාන ක්‍රියාව හම්බ වෙන්නේ. ඒ ක්‍රියාවෙහි නිසි විදියට යෙදුණු කෙනාටයි කෘත ඥාන අවසන් කළා කියන්නේ වෙන්නේ. දුක පිරිසිඳ දැක්කා, සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාත් කළා, මාර්ගේ වැඩුවා කියන්න වෙන්නේ ඒ කෘත්‍යයෙන් යෙදුණු කෙනාට. දුක පිරිසිඳ දකින කෙනාට, සමුදය ප්‍රහාණය කරන කෙනාට, නිරෝධය සාත් කරන මාර්ගේ වඩන කෙනාට. එත දුක පිරිසිඳ දකිනවා, සමුදය ප්‍රහාණය කරනවා, නිරෝධය සාත් කරනවා, මාර්ගේ වඩනවා කියන්න බෑ දුක පිළිබඳව නොදන්නවා නම්. දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය, මේ දුකයි, මේක නේද සමුදය. මේ දෙක වෙන්කොට බලන තැන මිත්‍යාවට ඉඩ නැහැ, බොරුවට ඉඩ නැහැ. ඒක අතහැරෙනව නිතරම. සමුදය අතහැරෙනවා කියන හැම තැනම සත්ව පුද්ගල ආත්ම මමගේ කියන අදහස අතහැරෙන හැම මොහොතකම නිරෝධයයි සත් වෙන්නේ, මාර්ගයයි වැඩෙන්නේ. අපට කරන්න තියෙන්නේ එපමණයි මේ ශාසනය තුල බලාපොරොත්තු ඉටු කරගන්න යන්න. එනිසා නිබඳු දහමක යෙදෙන්න, එබඳු ගුණයක පිහිටන්න, සති නිමිත්ත හොඳට හඳුනගෙන පුළුවන් තරම් වැඩි වෙලාවක් සති නිමිත්තේ හිත පුරුදු කරන්න බලන්න. එහෙම නිමිත්තේ හිත පුරුදු කරනකොට, පුහුණු කරනකොට හොඳටම අර ආස්වාස වන බව, ප්‍රාස්වාස වන බව කරන්න ඕනේ නේ. එක සැරයක්වත් නොදෙනි ආස්වාස වෙන්නේ බෑ, ප්‍රාස්වාස වෙන්න බෑ. සිහිය හොඳට පිහිටනකොට ආස්වාසයෙන් ප්‍රාස්වාසයට, ප්‍රාස්වාසයෙන් ආස්වාසයට හොඳට දැනෙනවා. හොඳට නුවණින් දකින්න පුළුවන්. එතකොට නුවණින් දකින්නවා කියනකොට ආස්වාස ප්‍රාස්වාසය කියන මේ භෞතික ක්‍රියාවලිය නෙමෙයි. ජානාති පජානාති කියලා වචන දෙකක් තියෙනවා. මෙතනදී ජානාති කියන වචනයට යෙදෙන අරුතය දෙන්නේ බෑ. මේකට කිව්වේ පජානාති කියලා. ජානාති කිව්වේ දැනගන්නවා. පජානාති කියන්නේ විශේෂා නුවණින් දැනගන්නවා. ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව නුවණින් දැනගන්න ඕන එක. නුවණින් දැනගන්නවා කියන කාරණාව යෙදෙන්නේ නෑ සති නිමිත්තෙන් තොරව. සති නිමිත්ත පිටවන්නත් බෑ ධර්මයේ නොස. ධර්මය අසාගත් කෙනෙකුටමයි සිහිය. අපි හිතන් ඉන්නවා සිහිය කියන්නේ වර්තමානයේ කරන ක්‍රියාව හිත හිතා කරන එක කියලා. ඉතින් ඊට වඩා වෙනස් වූ සැබෑ අර්ථ ඒ දහමට එකතු කරගෙන බලන්න, උත්සාහවත් වෙන්න, පුරුදු වෙන්න. ඉතින් අද දවසේ අපි කතා කළ දේ පිළිබඳව තව දුරටත් යම් යම් අදහස් ගැටලු මොනවා හරි තියෙනවා නම් ගොඩාක් දේ නෙමෙයි, අත්‍යවශ්‍යයෙන් විමසගෙන අද රාත්‍රියේ පුරා ඒ කටයුත්තෙහි යෙදෙන්නට තව දුරටත් දැනගත යුතු යමක් තියෙනවා නම් මේ අවස්ථාව තියෙනවා ඉගෙන කතා කරන්න. ඥානය දෙකක්ද එකක්ද කියලයි අහන්නේ. මේක දෙකක් කිව්වත් හරි එකක් කිව්වත් හරි. හැබැයි දැන් මේකේ තියෙනවා කෘත්‍යෙහි වෙනසක්. චින්තෙන්තිති චිත්තං. සිතන බව සිතයි. විජානන්තිති විඥානං. විජාන දැනගන්න බව විඥානයයි. එතකොට සිතින් යමක් සිතන අවස්ථාව අපි සිත කියලා කියන්න පුළුවන්. සිතලා යමක් දැනගන්න අවස්ථාවට විඥාන කියලා කියනවා. එතකොට දැන් සිත වෙනම එකක්, විඥානය වෙනම එකක් කියලා අපිට වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකේ කෘත්‍ය අනුව නම් වෙලා දෙන්න. දැන් අපි ගත්තොත් චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. දැන් එහි පහළ වෙන හිත චක්කු විඥානය, කනේ පහළ වෙන සිත සෝත විඥානය, නාසය නිසා පහළ වෙන විඥානය සිත ඝාන විඥානය, දිව නිසා පහළ වෙන සිත ජීවා විඥානය, කය නිසා පහළ වෙන හිත කාය විඥානය. එතකොට මේ විදිහට ඒ ඒ ආයතනයන්ට අනුවයි සිත නම් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අපි එකම මිනිස්සෙක්ව ඔවුන්ගේ කෘත්‍ය ක්‍රියාව අනුව නම් කරනවා. අපි හිතමු එක මිනිස්සෙක් වාහනයක් පදවගෙන යනකොට අපි කියනවා ඒ මිනිස්සයාට රියදුරෙක් කියලා. එයා දැන් කැට්ටක් උදැල්ලක් අරගෙන කුඹුරට බැස්සොත් අපි කියනවා ගොවියෙක් කියලා. ආයුධ ටිකක් අරගෙන යම් වැඩකට බැස්සොත් අපි කියනවා අඩුවෙක් කියලා. මේසන හැන්දක් උපකරණ ටික අරගත්තහම අපි කියනවා මේසන් බාසුන්නේ. නමුත් අපි මේ ඒ ඔහු එකම පුද්ගලයව ඔහුගේ ඒ මොහොතේ ක්‍රියාවලිය කෘත්‍යානුව නම් කරලා තියෙනවා. ඒ වගේ මේ මන කියන ධර්මතාවයත් ඒ ඒ කෘත්‍යයන් අනුව මේ චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මනෝ කියලා හඳුන්වලා තියෙනවා. සිත කියලා විඥාන කියලා මනස, මානස, පණ්ඩර ධම්ම සංගිනේ හුඟක් නම් තියෙනවා සිත කියන ධර්මතාවය. ඒ කෘත්‍ය අනුවයි ඒ නම් කරලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය කියලා කියනකොට දැන් අපි දකිනවා කියන තැන යෙදිලා තියෙන විඥානය චක්කු විඥානය. අහනවා කියන තැන සෝත විඥානය. දැනෙනවා කියන තැන ජීවා විඥානය වෙන්න පුළුවන්, කාය විඥානය වෙන්න පුළුවන්, ඝන විඥානය වෙන්න පුළුවන්. දැන ගන්නවා කියන තැන මනෝ විඥානය යෙදිලා තියෙනවා. එතකොට මේ හැම ආයතනයක්ම නිරුද්ධ වෙන හැම මොහොතකම ඒ අරමුණ බාර ගනිමින් උපදින මනෝමය අවස්ථාවක් තියෙනවා. හේතු රූපියත් වෙන් වෙනකොටම චක්කු විඥානය නිරුද්ධ වෙන්න ඕන. චක්කු විඥානය නිරුද්ධ වෙනකොටම වේදනා සංඥා චේතනාත් නිරුද්ධ වෙන්න ඕන. එතකොට මේ ටික නිරුද්ධ වෙච්ච පමණකින් චිත්ත වීතිය අවසන් නැහැ. සම්පටිඥන සම්තිරණ වොත්තපන ජවන ඉන්හිහාට යන ගමනක් තියෙනවා. අන්න ඒ ගමන ප්‍රත්‍යක්ෂ කරගන්න වැඩපිළිවෙල තමයි අපි අර විමසන්න බලන්න කිව්වේ. ජවනයේට යන කර්ම ක්ලේශයට යන හිඩ වහගන්න පුළුවන් වෙන්න ඕන අපි කරන වැඩපිළිවෙල තුල.
ගරු ස්වාමින්වහන්සේ මීට පෙරත් මගේමයි ප්‍රශ්නයක් කිව්වොනේ. එතන මට තියෙන ප්‍රශ්න ස්වාමින්වහන්සේ සිත වඩන්න පුළුවන් කියනවා, විඥානය මායාවක් කියනවා. මට එතන තමයි තියෙන ප්‍රශ්නේ.
හොඳයි. සිතත් හෝ විඥානයක් හෝ ගත්තාම වඩනවා කියලා කියනකොට අපට සිත වඩනවා කියන කාරණාව කරන්න පුළුවන් කමක් නැහැ. සිත වඩනවා කියලා කියන්න දියුණු කරනවා කියන කතාවක් තියෙනවා. ඒක එක්තරා ධර්මතාවයක් තුල. අපි හිතමු මෙහෙම වතුරු භාජනයක්. පිරිසිදු වතුරු භාජනයක්. ස්වභාවයෙන් පිරිසිදුයි දැන්. මේ ස්වභාවයෙන් පිරිසිදු මේ වතුරු භාජනයේට මෙටි මඩ ටිකක් අවලං වුණොත් ඒක වටිනාකම අඩු වුණා. ඒකට අසුචි පිටක් අවලං වුණොත් ඊටත් වඩා පිළිකුල්. ඒක දැන් ගහකට කොලකට අතපය හොදන්නවත් ගන්නෙ නෑ. ඈතටම විසිකරන පිළිකුල්ම දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ වතුර භාජනයේට පැණි රස යමක් එකතු කරනවා. දැන් වටිනාකම වැඩි වුණා. මේ වතුර භාජනයේටම දිව්‍යමය ඔසුවක් මිශ්‍ර කරනවා. දැන් මේකේ වටිනාකම බොහොම ඉහළට ගියා. දැන් ස්වභාවයෙන් පිරිසිදු වතුර භාජනය වටිනා බවට හෝ නොවටිනා බවට පත්ුනේ වතුර භාජනයේ ස්වභාවය නිසාම නෙමෙයි, වතුර භාජනයට එකතු වෙච්ච මිශ්‍ර වෙච්ච දේ නිසා. අපි සිතක් වඩනවා කියනකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සිතේ උපදින කුසල චෛසික ප්‍රමාණය වැඩි කරන එක. සිතේ උපදින චෛසික තියෙන කුසල චෛසික තියෙන අකුසල චෛසික තියෙන අව්‍යාකෘත චෛසික තියෙනවා. අකුසල චෛසිකට වඩා කුසල චෛසික උපදවන්න පුළුවන් නම් හොඳයි. ඊටත් වඩා වටිනවා කුසල් නොවු අකුසල් නොවු අව්‍යාකෘත චෛසික උපදවා ගන්න පුළුවන් නම් ඒ සිත තවත් වටිනවා. ත්‍ය නැතුව සංඥානානත්වයක් එන්නේ නැහැ. දැන් අපිට අපි කණ්ණාඩියක් ළඟට කිසියම් ආකාරයේ රූපයක් ඉදිරියට ගෙනාවොත් ඒ ඒ ආකාරයේ සටහන් කණ්ණාඩිය තුලින් අපිට දකින්න පුළුවන්. කණ්ණාඩිය ඉදිරියට ලැබුණු රූපයේ ආකෘතිය ඒ විදිහෙන් කණ්ණාඩිය මත ප්‍රතිබිම්බයක් හැටියට අපිට දකින්න පුළුවන්. එතකොට ප්‍රතිබිම්බයෙන් අපිට පෙන්වන්නේ හරියටම ඒ ඉදිරියේ තිබිච්ච ධාතුවේ රූපයේ ස්වභාවයමයි. එනිසා අපි සිතින් දකින යම් සංඥාමය බවක් ඇත්නම් ඒ ඒ සංඥාවේ යම් යම් නානත්වයන් වටකුරු බවක්, සතරැස් බවක්, දිගටි බවක්, උලස් බවක්, උස බවක්, කිටි බවක්, රතු බවක්, මිටි බවක් හැටියට මොනවා හරි යමක් පේනවා නම් ඒ පෙනෙන ස්වභාවය ඉබේ හටගන්නව නෙමෙයි, ධාතුවට අනුරූපීවයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපට සිතේ හටගන්න ධර්මාරම්මන පිළිබඳව පමණක් කතා කරන්න බැහැ. එහෙ රූපේ අතහැර දාලා කන ශබ්දයෙන් ආසේ ගන්ධයේ දිව රසයේ කය පහස අතහැරලා එහෙට රූපේ ගැටෙන නිසාමයි අපි හිතුවොත් එහෙ කියන එකයි රූපේ කියන එකයි කණ්ණාඩියයි කණ්ණාඩි ඉදිරියට ආපු රූපයයි කියලා. ඒ දෙක එකතු වෙච්ච තැන හටගන්න ප්‍රතිබිම්බය අපි හිතුවොත් සිතේ හටගන්න සිතුවිලි හැටියට. එතකොට දැන් ප්‍රතිබිම්බයක් හට ගන්න විදිහක් නැහැ මේ මේ වස්තු දෙක එකතු නොවි. ඒ නිසා බාහිර ආයතනයත් අධ්‍යාත්මික ආයතනයත් ගැටෙනකොට සිතේ උපදිනවා වේදනා සංඥා. සිතට අරමුණ වෙන්නේ නිතරම ධම්ම. වෙන දෙයක් අරමුණු කරන්න බෑ. රූපය කොහොමවත් අරමුණු කරන්න බෑ. අනිදස්සනං අනාරම්මනං දකින්න බෑ, අරමුණු කරන්න බෑ රූපය. සිත නිතරම සිතේ මහටගත්තේ දැකලා රූපේ ශබ්දේ ගන්ධේ රසේ පහස හමුණා කියන දැක්කා ඇහුවා කියන දැනුණා කියන මෝඩකමට හැමතිස්සෙම යන්නේ. ඊළඟට අනේ ඒ ධර්මතාවය තේරුම් ගන්නවා. ඊළඟට ওই නමින් හමු වෙනවා කියන කතාව ඒක ටිකක් අසම්පූර්ණයි. දැන් ඇත්තටම ධාතුනානත්වය නිසා සංඥානානත්වය රූප ධාතුන් පටිච්ච උප්පජ්ජති සංඥානාන රූප ධාතුන් පටිච්ච උප්පජ්ජති රූප සංඥා රූප සංඥං පටිච්ච උප්පජ්ජති රූප සංකප්ප. එතකොට රූප ධාතුව නිසා රූප සංඥාව හට ගන්නවා. රූප සංඥාවටයි සංකල්පේ කල්පනාව. දැන් බලන්න අපි උදාහරණයක් අරගෙන හාල් පොල් ලුණු වතුර දැන් මේ ටික කිව්වහම අපට සාමාන්‍ය අදහසක් හිතට එනවා. දැන් ඔන්න අපිට පුළුවන් ධාතුනානත්වය මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් මේ හතර එකතු කරලා අපිට හදන්න පුළුවන් කිරිබතක්. දැන් කිරිබතක් කියන තැන මේ ටික එක තවත් වෙනසක් කරන්න. රොටි හදන්නත් පුළුවන්. තෝසේ හදන්නත් පුළුවන්. හැබැයි මේ හැමතැනකම තියෙන්නේ මොනවද? හාල් පොල් උණු වතුර ටික. දැන් හාල් පොල් උණු වතුර පේනවද? පිට්ටු පේනවා, රොටි පේනවා, ආප්ප පේනවා, තෝසෙ පේනවා, කිරිබත් පේනවා. මුල පේන්නේ නැහැ. අන්න ධාතුව වෙනස් වෙන්න 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 අමුතු අමුතු දේ නිර්මාණය වෙනවා. එතකොට මේ අමුතු අමුතු නානත්වයකට යන්න යන්න ධාතුව හිතට මැවෙන හැඩයත් වෙනස් වෙනවා. දැන් හාල් පොල් පෙනුන විදිහට නෙමෙයි හිතට පේන්නේ කිරිබත. කිරිබත පෙනුන විදිහට නෙමෙයි රොටිය පේන්නේ. රොටිය පෙනුන විදිහට නෙමෙයි හිතේ මැවෙන සංඥාව පිට්ටු කියන තැන. එතකොට වෙනස් වෙනවා. හැඩය වෙනස් වෙනවා. දැන් හැඩය වෙනස් වෙන්න වෙන්න නම දැන් හාල් පොල් උණු වතුර කියපු තැන දැන් කිරිබත් වුණා. හා පිට්ටු වුණා, රොටි වුණා. නම් කීයක් වැඩුණාද එකම දෙයට? මොන නමකින් පෙනෙව්වත් තිබෙන්නේ එකම තැන එකම දෙයක්. හාල් පොල් උණු වතුර. එතකොට සතර මහා ධාතුවයි හැම තැනකම ඇත්තේ. සතර මහා ධාතුවේ ආකෘතිය වෙනස් වෙන්න පුළුවන් පිහිටීම, අවකාශය අහුරාගෙන පිහිටි ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනසට අනුව හිතේ මෙවෙන සටහන සංඥාවක් වෙනස් වෙනවා. වෙනස් වෙන සංඥාවට අපි යං සංජානත සංවිතක්කේති. රූප සංඥං පටිච්ච උපජ්ජති රූප සංඛා. එක එක සංඥාවට එක එක නම් පනවනවා. මේක කිරිබත්, මේක රොටි, මේක ආප්ප, මේක චෝසෙ. නම් වෙනස් වෙනවා. නම වෙනස් වෙන්න වෙන්න කැමැත්තත් වෙනස් වෙන්නේ නැද්ද? හාල් පොල් වලට කැමති නැති අය කිරිබත්ට කැමති. කිරිබත්ට කැමති නැති අය ආප්ප වලට කැමති. ආප්ප වලට කැමති නැති අය රොටි වලට කැමති. තෝසෙ වලට කැමති. කැමැත්තත් වෙනස් වෙනවා. කැමැත්තට අනුව ඒක කොහොම හරි ලබන්න ඕන දහනයක් ඇති වෙනවා. උමනාවක් ඇති වුණාම, දෙඩි වුණාම ඒක කොහොම හරි ලබන්න පරිශ්‍රණයටත් යනවා. ශාගණයම වෙනවා. මේක තමයි වෙන්නේ. නම කියන එක පහළ වෙන සැබෑ යථාර්ථයක් නෙමෙයි. ඇත්ත නොදන්නාකම ඇති කරගන්න මිත්‍යාවක්. දැන් අර ඡායාව ඇති තැන බල්ලෙක් කියලා හිතාගත්ත බව, බල්ලෙකුගේ නමින් ඒ ඇති කරගත්ත අදහස මිත්‍යාව. නම කියන එකකට අයිති එකක් නෙමෙයි. මේ ඇත්ත ඇතිසැටින් නොදන්නාකම මත අපි පනවා ගැනීමමයි වරද. ඒ සංඛාරයමයි අපිට විසංඛාර කරන්න ඕන. විසංඛාරගතං චිත්තං තණ්හානං කයමජ්ජගත. දැන් අපි මේ එක එක සංඥාවට පනවන නම නතර කරලා මේ එක එක සංඥාවෙන් මොන මොන හැඩයෙන් ආවත් තියෙන්නේ ධාතුවයි කියලා ආපස්සට බලන්න පුළුවන් වුණොත් නමට තැනක් නැහැ. හැම තැනකම තියෙන්නේ හාල් පොල් උණු වතුර හැටියට දකිනවා නම්, හැම තැනකම තියෙන දේ සතර මහා ධාතුව හැටියට දකිනවා නම් ධාතුනානත් වෙන නිසා මේ හිතේ ඇඳෙන සටහනක් විතරයි. නම් පැනවීම නතර වෙනවා. එහෙම නතර වුණොත් ඡන්දයට ඉඩ නැහැ, පරිධානයට ඉඩ නැහැ, පරිේශණයට ඉඩ නැහැ. ඔව්, ඒක අපි වෙන් කරගන්න ඕන. දැන් අපිට හැමතිස්සෙම දැනට තියෙන ස්වභාවය තමයි අපි හැමතිස්සෙම එක පැත්තක් අතහැරලා තියෙනවා. එකක් අමතක කරලා තමයි දැන් අපි හිතමු දැන් මම මේ වටාපත මේ ළඟ ඉන්න මේ අපේ සහෝදර හාමුදුරුවන්ට දෙනවා. උන්වහන්සේ අරගෙන අර එහායින් ඉන්න මහත්තයෙකුට දෙනවා. මොන දැන් මම සුමනසාර හාමුදුරුවන්ට දුන්නා, සුමනසාර හාමුදුරුවෝ රුවින්දට දෙනවා. දැන් රුවින්ද කිව්වොත් මේ වටාපත මට දුන්නේ ගුණරත්න හාමුදුරුවෝ කියලා වැරදිනේ. වටාපත දුන්නේ සුමනසාර හාමුදුරුවෝ කිව්වත් වැරදි. මොකද සුමනසාර හාමුදුරුවන්ට හම්බෙන්නේ නැහැ මන් දුන්නේ නැත්තම්. හරි විදිහට කියනවා නම් රුවින්ද කියන ඕන මේ හාමුදුරුවෝ දෙනව නිසාම මට ලැබුණා කියලා. ඒ වගේ අපි යමක් දැනගන්නවා කියනකොට දකිනවා කියන තැන නාම රූප දෙකම යෙදිලා. හැබැයි අපට නාමය පිළිබඳව අත්දැකීම නැහැ. අපි රූපේම දැක්කා, ශබ්දේම ඇහුවා, ගන්ධේම දැනුණා, රසේම වින්දා, පහසම ලැබුවා කියන රූපය පිළිබඳවම සිතට අරමුණ වෙලා අත්දැකීම වෙලා තියෙනවා. සිතේ හා සිතේ උපන් නාම ධර්ම ටික පිළිබඳව අමතක වෙලා. හරියට රුයින්ද මේක ගුණරත්න හාමුදුරුවෝ දුන්නා කිව්වා වගේ සුමනසාර හාමුදුරුවන්ගේ සේවය අතහැරලා. ඒ වගේ අපි හඳුනා ගන්න ඕන යමක් දකින්නවා, අහනවා, දැනෙනවා කියන තැන මෙන්න මේ ධර්මතා දෙකම යෙදිලා තියෙනවා. හැබැයි මේ ඇහත් රූපයත්වයෙන් එනකොට මේ චක්කු විඥානය නිරුද්ධ වෙනවා, චක්කු සම්පස්සේ නිරුද්ධ වෙනවා, චක්කු සම්පස්සේ නිරුද්ධ වෙනකොට වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා චේතනා නිරෝධයි, නාම රූප නිරෝධයෙන් විඥානය නිරෝධයි, ආහාර නිරෝධයෙන් රූපය නිරෝධයි. මේ හට ගන්න හැටිත් නිරුද්ධ වෙන හැටිත් මේ ටිකම අපිට විශේෂ වෙන්න ඕන. මේ සියල්ල සම්පූර්ණ පිරුණු දැනුමකට එනකොට නාම රූප දෙක පිළිබඳව අපි එතකොට අපි හඳුනා ගන්න මෙන්න මේ රූපයේ කාර්යය මෙච්චරයි. මේ රූපය මේ ධාතුව ධාතුව සමග ගැටීම නිසා මෙන්න මේ බඳු සංඥාවක් වේදනා සංඥාවක් උපද්දවනවා. ඒකයි මේ හිතට අරමුණු වෙන්නේ. මේ දෙක එකතු වෙලයි මේ දැනගන්නේ නාම රූපච්චය විඥාන. පවතින යථාර්ථයේ ධර්මතාවය හොඳින් තේරුම් ගත්තාම අපි මුලාවටපත් නොවි පවතින යථාර්ථය දැකලා ගොඩනැගෙන මිත්‍යාව ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි උදේ කාලේ වා නිදර්ශන සහිතව දැක්වුවා. එතකොට අර ප්‍රශ්නේදී අපි එතකොට සංඥාවටයි නම පනවන්නේ. නම ඒක යෙදිලා තියෙන නම ඒකට අයිති එකක් නෙමෙයි. නම මේ ධාතුවට අයිති නෑ. දැන් අපිට වෙනස් කරන්න පුළුවන්කම තියෙන ඒ නිසානේ. දැන් අපිට ඕන නම් දැන් අපි මෙතෙක් කාලයක් භාවිතා කළ ජීවිතේ බොහෝ කාලයක් භාවිතා කළ නම් මේ සමහර අයගේ නම් වෙනස් කරනවා. පරණ නම අයින් කරලා අලුත් නමක් වෙනවා. දැන් රූපේට මේ නාමයේ අයිති නම් වෙනස් කරන්න බලවන්න නෑ. නම කියන්නේ සම්මතයක් පනවපු එකක්. ඒකේ තියෙනවා නෙමෙයි. අපි නම පනවන්නේ පවතින යථාර්ථය පිළිබඳව නොදන්නාකම නිසාමයි. ඉතින් ඒක පැනවුවත් කමක් නෑ. එහෙම පැනවීමකට ඇවිල්ලා හරේ මෙන්න මෙතනයි මෙහෙම වුණේ කියලා මේ බඳු දැනගැනීමකට දැකීමකට ආවේ මෙන්න මේ පිළිවෙලටයි කියලා දැකලා ඒ තුල සිදුවෙච්ච යථාර්ථයේ විමසා බලන වැඩපිළිවෙල තමයි අපිට ධම්මාන ධම්ම ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. මොකද මුලා නොවෙනවා කියන එක වෙන්නේ නැහැ. මුලා නොවෙනවා දිත්තේ දිට්ට මත්තන් කියන්නේ රහතන් වහන්සේ. ඊට මෙහා අපි හැම කෙනෙක්ම ඒ දක්වා මුලාව දුරු කරමින් යන වැඩපිළිවෙලයි තියෙන්නේ. මෙහිමයි අපි පුලුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව සපුරා සම්මතයෙන් බහැරවීමමයි නිවන වෙන්නේ. සම්මතයෙන් බහැරවීමමයි. එතකොට අපට සම්මතයේ සම්මුතිය කියන එක හමු වෙන්නේ අර නොදන්නාකමත් එක්ක. අපි හාමුදුරුව කියලා පැනෙවි කොතනටද? එතකොට අපි තේරුම් අරගෙන තියෙනවා අපි මේ හාමුදුරුව කියලා තියෙන තැනක් තියෙන රැවටීමක් නේද කියලා. මුලාවක් නේද කියන ඇත්ත පිළිසින දකින්න ඕන. මේ නාමයෙන් සිදුවෙන කාර්ය චිත්තයයිසික ධර්මයන් තුල සිදුවෙන මේ සඳහා මැදිහත් වීම හොඳට හඳුනා ගන්න ඕන. එතකොට අපිට ලේසි ඇත්ත දැකලා මුලාවෙන් මේ ප්‍රශ්නේ තවත් තිබුණා.
ආයතනයන්ට අරමුණු ලැබෙන විට දැනගන්න නම වේදනාව ආදී ධර්මයන් සිතේම උපදින ධර්මයන් බව සිහියෙන් සිටින හැම අවස්ථාවකදීම දැකීමට උත්සාහ කළහොත් කවදා හෝ පංච උපාදානස්කන්ධ දුකින් මිදිය හැකිවනවා නේද?
ඔව්. සිතේ හටගන්න දේ සංඥාව සංඥාව හැටියට හඳුනගෙන ඡායාව ඡායාව හැටියට හඳුනගත්තොත් ඡායාව ඇති තැන බල්ලෙක් කියලා පනවගත්ත මතකයිනේ. බල්ලට පෙනුනේ ඡායාව. ඡායාව ඇති තැන බල්ලා බල්ලෙක් පිළිබඳව පනවා ගැනීමක් කළා. ඒ පනවාගත් බල්ලට සාපේක්ෂව බල්ලා කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම කරනවත් අපි දැක්කා. ඒ කර්මානුරූපව බල්ලා උපදිනවා. උපන් බල්ලා ජරා ව්‍යාධි මරණයට ලක් වෙන හැටිත් අපි කතා කළා. එහෙනම් දැනුත් අපිට පුළුවන් නම් මේ හිතේ උපදින වේදනා සංඥා හඳුනාගෙන ඊට පුද්ගල භාවයෙන් කරන සත්වයෙකු පුද්ගලයෙකු කෙනෙකු දෙයක් හැටියට මේ පැනවීම මිත්‍යාවක් බව හඳුනගෙන ඒක ඉවත් කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒක ප්‍රතිඵලය තමයි ආශ්‍රවක්ෂය වෙන එක. ඒ ආශ්‍රව ගෙවෙන ගෙවෙන ප්‍රමාණයට තමයි අපි සෝතාපන්න බව, සකදාගාමි බව, අනාගාමි බව, රහත් පදවිය කියලා කියන්නේ. පටන් ගත්ත තැන ඉඳලා ආශ්‍රව ගෙවෙනවා. වැයෙන් වැඩ කරනකොට මිත ගෙවෙනවා. යම් යම් ප්‍රමාණාත්මකව ගෙවෙනකොට අපි කියන ඕන දැන් සෝතාපන්න වෙලා කියලා. දිඨාසව ගෙවුනහම සෝතාපන්නයි කියනවා. නෑ, එහෙම වෙන්නේ නෑ. සීලය කියන එක ගැන ඊට වඩා ලොකු කතාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ලෝ පහළ වෙන්න කලිනුත් සිල් තිබුණා. මහමායා දේවිය සිල් රැකලා තිබුණා. උපෝසත සීලේ සමාදන් වුණා කියලා කියනවා. බුදුහාමුදුරුවෝ පරිනිර්වාණ සූත්‍රයේදී දේශනා කරනවා, අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුභෝධා අපටි වේදා ඒවමිදම් භික්ඛවේ දීගමද්ධානං සන්ධාවිතං සංසරිතං මමං චේවතුම් මහකංච. මහණනි, මමත් නුඹලාත්මේ ආර්ය සීලය ප්‍රතිවේද නොකළ නිසා, අවබෝධ නොකළ නිසා මීමක් කොනක් නොපෙනෙන මහා සංසාරේ කෙලවරක් නැති ගමනක්, දීර්ඝ ගමනක් ඇවිදගෙන ආවා කියලා කියනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕන අරියස්ස සීලස්ස ආර්ය සීලය හා අනාර්ය සීලයක් ගැන කියවෙනවා. එතකොට අපට එතකොට එදා තිබිච්ච සීලය ශික්ෂා පද වශයෙන් එදායි අදයි වෙනසන්නේ. එදත් සත්තු නොමරමි, අදත් සත්තු නොමරමි. එදත් සමාදන් වුණේ හොරකම් නොකරමි, අදත් හොරකම් නොකරමි. එදත් කාමයේ වර්ධවා නොහැසිරෙමි, අදත් සමාදන් වෙමිම. එදත් බොරු නොකියමි, අදත් බොරු නොකියමි. එදත් මත්පැන් නොබමි, අදත් නොබමි. වෙනසක් නැහැ පදවල. එහෙනම් මොකද්ද මේ කාරියකන්ත සීලයක් වෙන්න තියෙන්නේ? පදවලින් නෙමෙයි. මේ සීලයටත් තියෙන්න ඕන දැක්මක්. ඒ දැක්ම දර්ශනය යෙදিলা තිබුණොත් සීලය කියන්නේත් ඊතර කරන එක. ලෝකෝත්තර මාර්ගයමයි කොටසක් ඒක. හැබැයි මේ දර්ශනයෙන් තොරව පුද්ගල සංඥාව මතනම් මේ සීලය සමාදන් වෙන්නේ රකින්නේ ඒක තුල අපට ආර්ය සීලයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ තුල පුද්ගලත්වය තහවුරු වෙලා තියෙනවා. මම අපායට යන්න කැමති නැහැ. අපාය දුක් විඳිනව මෙන්න මේවා කළොත්. සුගතිය හමු වෙනව මෙහෙම කළොත්. අපෝ මට අපාය යන්න බෑ. මම කියන පුද්ගලයාව දුගතියෙන් ගලවලා දිව්‍ය ලෝකයට සුගතියට ගෙනියන්න උත්සාහයක් නම් මේ ක්‍රියාව තුළ තියෙන්නේ. ඒක භවගාමි කර්ම විශේෂ අයිති එකක් වෙනවා. පුඤ්ඤාභි සංකාරයක් වෙනවා. ඒක නරක නෑ. නමුත් අපි බෞද්ධයෝ හැටියට අපේ සීලයට ඊට වඩා දැක්මකින් යුක්ත වෙන්න ඕන. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. එත්තාවතාපි හෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ආගතෝ ඉමං සද්ධම්මන්ති. මේ ටික දන්නවනම් හෝ සම්මාදිට්ඨිකේ කියනවා. ධර්මයට පැමිණි කෙනෙක්, ධර්මයේ පිහිටා සිටින කෙනෙක්, ධර්මයේ ගුණදෙන ප්‍රසාදය ඇති කරගත් කෙනෙක් කියනවා. එතකොට අපි අකුසලයේ විතරක් නෙමෙයි අකුසල මූලයේ හොයාගෙන තියෙනවා. ඒ ටික නොදැන කරන සීලය අනාරියයි. ඒක ප්‍රතිඵලයේ භවගාමි සුගතිය වෙන්න පුළුවන්. මේක නිවන පිණිස යන සීල සමාධි ප්‍රඥාවට වැටෙන මාර්ගයට වැටෙන සීලයක් වෙන්න හැටියට මේක කරන්න ආර්ය සීලයක් බවට පත් කරගන්න නම් අපි ළඟ තියෙන ඕන කාය කර්මයේ වාක් කර්මයේ මේ කායික වාචික ක්‍රියාව මේ අකුසලයට හේතුව මොකද්ද කියලා. අපි දල වශයෙන් කිව්වොත් මේ කරන බාහිර ක්‍රියාවට හේතු වෙනවා කාම විතරකේ, ව්‍යාපාද විතරකේ, විහිංසා විතරකේ. ඒ විතරක හිතේ පහළ වෙනවනම් ඒ විතරකයට අනුරූපීව ගියොත් කාය කර්මයේ වාක් කර්මයේ මනෝ කර්මයේ අකුසලයි. එහෙනම් අපි අකුසලයේ දුරු කරන්න නම් මේක නොකරමි කියන සමාදානයේ විතරක් නෙමෙයි, මේක නොකර ඉන්න නම් මීට එහෙන් තියෙන හේතු ඉවත් කරන්න ඕන. අකුසල විතරක දුරු කරන්න ඕන. අකුසල විතරක දුරු කරන්න බෑ. කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා තියෙනකම් සංඥාවට සංඛාර කරන විතරක කරන විතරකයේ අතීතකල් මෙහි කර්ම පෙනෙනවා. එහෙනම් අපේ සීලය නිබඳු දැක්මකින් යුක්ත වෙන්න ඕන. සංඥා නිරෝධයක් දක්වා තියෙන්න ඕන. ඒ බඳු වැඩ පිළිවෙලක අපි සීලය හික්මිනවා නම් අන්න ඒ තුල නිවන් දකින්න වැඩ පිළිවෙලක් ඒ සීලෙත් ඒ පංච සීලෙත් තියෙනවා කියලා. ඒක ආර්ය කන්ත සීලයක්, ආර්යෝ කැමති සීලයක් කියලා නම් කරන්න පුළුවන්. ඒ වැඩ පිළිවෙල අනුගත වෙලා නැත්නම්, එහි යෙදිලා නැත්නම් ඒකේ අඩුවක් තියෙනවා මොකක් හරි. හොඳයි.
නිරුද්ධය හිස් බව, නිස්සරණ සුඛය, මේ තුන එකක්, මේ තුනම එකක්ද කියලා අහනවා.
අපේ හැමදෙරම ඒකට උත්තරයක් දුන්නා නම්
නිරුද්ධ වෙනවා කියලා කියන්නේ තිබුණු දෙයක් නැති වෙනවා කියන එක. එතකොට හිස් බව කියලා කියන තැන යමක් තිබුණාවත් නැවත් කියන්නේ නේ හිස් කියනවා. නිස්සරණ සුඛය කියලා කියන්නේ යමකින් නිදහස් වීමෙන් ලැබෙන සැපය. ඒ කියන්නේ යමක් නිදහස් වීමෙන් සැප ලැබෙනවා නම් ඒ කියන්නේ දුකක්. දුකෙන් නිදහස් වීමේ සැපය.
අපි උදාහරණයක් ඇටියට ගත්තොත් හිසයක එක්කම තියලා ඒක සුව වෙනවා. දැන් අමුතු දෙයක් ලැබුණා නෙවෙයි, තිබිච්ච දෙයින් නිදහස් වුණා. දැන් නම් සැපයි කියන මොකක්වත් ලැබිලා නෙවෙයිනේ. තිබිච්ච අමාරුව හොඳ වෙච්ච නිසා. නිස්සරණය කියන එකත් ඒ වගේ තිබිච්ච දුකෙන් නිදහස් වීමේ, අමුතු දෙයක් ලැබීම නෙවෙයි.
සිත, මනස, විඥානය තුනක්ද කියලා අහනවා, දෙකක්ද කියලා අහනවා.
ඒකට උත්තර දුන්නා මම
මුලින්ම. මන ආයතනයෙන් අරමුණ ගැනීමත් සිතත් අතර කිසියම් වෙනසක් තිබේද කියලා අහනවා. මන ආයතනයෙන් අරමුණු ගැනීමත් සිතත් අතර කිසියම් වෙනසක් තිබේද කියලා.
සිත කියලා කියනකොට අපි ඉස්සෙල්ලා මතක් කළා අරමුණු හිතන බව කියලා. අරමුණු හිතන බව. මන ආයතනයක් කියලා කියන අරමුණු ගන්න බව. ගත්ත අරමුණු හිතන බව. හිතලා දැනගන්න බව. අපි මන, සිත, විඥාන කියන ටික යම් විදිහකින් කල්පනා කළොත් එහා සමාන කරගන්න පුළුවන්කම තියෙනවා. කත්තු හා කර්ම ක්‍රියාව වගේ, විඥානයේ ක්‍රියාව වගේ, සිත කියන කර්මය වගේ, මන කියන කත්තු වගේ හරියට.
සප්ත විසුද්ධිය පැහැදිලි කර දෙන්න කියලා
කියනවා. හොඳයි. ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශනය. ඥාන දර්ශනය කියලා කියන්නේ නුවණින් දකිනවා. මොනවද නුවණින් දකින්නේ? රූපේ පරිජානාති, වේදනාය පරිජානාති, සංඥාය පරිජානාති, සංඛාරේ පරිජානාති, විඥානං පරිජානාති. මේ ඇත්ත දකිනකොට රූපං පරිජානතෝ වේදනං පරිජානතෝ සංඤ්ඤං පරිජානතෝ සංඛාරේ පරිජානතෝ විඤ්ඤාණං පරිජානතෝ රූපේ නිබ්බින්දති වේදනායෙපි නිබ්බින්දති සංඤ්ඤායෙපි නිබ්බින්දති සංඛාරේසුපි නිබ්බින්දති විඤ්ඤාණස්මින්ති නිබ්බින්දති මේ රූපාදී ස්කන්ධයන්ගේ ඇත්ත දකිනකොට කලකිරෙනවා කලකිරුණොත් නොයැලෙනවා නිබ්බින්දං විරජ්‍යති නොයැලුණොත් විරාගා විමුච්ඡති නොයැලුණොත් මිදෙනවා මිදුණොත් විමුත්තම්හි විමුත්තමිති ඥානං හෝති මිදුණු කල මිදුනේ යන ප්‍රතිවේක්ෂා අරහන්ත ඵල ප්‍රතිවේක්ෂා ඥානයත් ලැබෙනවා එවිට ක්ෂීණාජාති වූචිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නා පරං ඉත්තත්තායත් ජාතිය ක්ෂේවිය බඹසර රස නිමවිය කළ යුතු සියල්ල නිමා කළා කියලා සියලු කටයුතු නිමා කළා කියලා සතුටින් මේ අපදානේ මේ ප්‍රකාශනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සතුටින් මේ ප්‍රකාශනය කරන්නේ මිදුණු බව දැනගත්තා. මිදෙන්නේ නොයලුනොත්. නොයලෙන්නේ කලකිරුනොත්. කලකිරෙන්නේ ඇත්ත දැක්කොත් ඥාන දර්ශනේ එතකොට ඥාන දර්ශනය කියන තැන මොන තේරුම් ගන්න මොකක්ද මේ ඥාන දර්ශනේ මොකක්ද ඇත්ත දකින්නේ අර අපි උදේ ඉඳලා කතා කරපු තැන අපි තේරුම් ගන්න රූපයේ ඇත්ත දකින්නවා වේදනාවේ ඇත්ත දකින්නවා සංඥාවේ ඇත්ත දකින්නවා සංකාරයේ ඇත්ත දකින්නවා විඥානයේ ඇත්ත දකින්නවා කියනකොට මේවා එකට එක වෙන් කරගෙන බලන්න පුළුවන් තැනකුත් තියෙනවා නමුත් මාර්ගයේදී මේ පහම එකවර යෙදෙන්නේ මදුපිණ්ඩික සූත්‍රයේ හත්තිපදෝපම සූත්‍රයේ ඒ ක්ෂණික අවස්ථාව තමයි පෙන්වන්නේ මාර්ගයේ හැටියට. එතකොට අපිට එකම ධර්මතාවයක් තුළ අපි සියල්ල පිළිබඳව දැනුමක් ලබනවා. දැන් අපි ගත්තොත් අපේ ගෙදරක තියෙන විදුලි සීනුව පිළිබඳව එහි පරිපථයේ පිළිබඳව දන්නවා නම් අපි ඇතුළත බෙල් එක වදිනකොට අපි එළියට යන්න ඕනේ නැහැ මේක හැප්පිලාද කියලා බලන්න. කවුරුවත් මේක අත තියනද කියලා බලන්න යන්න ඕනේ නැහැ. ඇතුලේ වදිනකොට අපි දන්නවා කවුරු හරි බෙල් එකට අත තියලා කියලා. එළියේ ස්පර්ශ වෙලාද කියලා බලන්න එළියට එන්න ඕනේ නැහැ. අපිට දැන් නුවණක් තියෙනවා ඇතුළත ඉඳගෙනම මෙහි ස්පර්ශ වෙලා කියලා බලා ගන්න. මොකද මෙහි හටගත්තේ නැත්තම් මෙහි ගැටුනේ නැත්තම් ඇතුලේ වදින්න විදිහක් නැහැ කියලා අපි දන්නවා. දැන් අපි එකම තැනක් අපි දකින්නේ ශබ්දය. මේ ශබ්දය ඇහෙනකොට අපි දන්නවා එළියේ ස්පර්ශ වෙලා කියලා. ඇතුලේ ශබ්දය නතර වෙනකොටම අපිට නුවණක් තියෙනවා එළියේ අත අරගෙන කියලා ස්පර්ශය නිරුද්ධ වෙලා. ඒ වගේ අපි මෙන්න මේ ධර්මතාවය මේ විදුලි සිනුමේ පරිපථය තේරුම් ගත්ත කෙනා මේ ශබ්දයේ ඇතිවීම හා නැතිවීම තුළ මේ සියල්ල ඒ නුවණට ගෝචර වෙනවා වගේ මේ ස්කන්ධයන් පිළිබඳව වෙන වෙනම ස්කන්ධ ලක්ෂණ ස්කන්ධයන්ගේ කෘත්‍ය තේරුම් ගත්ත කෙනාට අර වේදනා සංඥා පහළ වෙනවා සිතේම උපදින ධර්මයෝ හඳුනගත්තා කියන තැන ඔහුට නුවණක් තියෙනවා මේක හටගන්නේ නැහැ මෙහි නැතුව කියලා. එතකොට රූපය ආධ්‍යාත්මික ආයතනේ බාහිර ආයතනේ ගැන ස්පර්ශ ආයතන ගැන ඔහුට විශේෂ නොවුනට ඔහු දන්නවා ස්පර්ශ නොවුනනම් වේදනා සංඥා පහළ වෙන්නේ නැහැ. ස්පර්ශ වුණ නිසායි වේදනා සංඥා පහළ වුණේ. ස්පර්ශයක් වෙන්න විදිහක් නැහැ ස්පර්ශ ආයතන නැත්තම්. එතකොට මෙන්න මේ දැනුම තුල ඔහුට තියෙනවා ස්කන්ධ පහම එකවරම හසු වෙලා ඒක නුවණින් කරන්න ඕන එකක් හැබැයි. මෙහෙ බලනවා කියන කාරණාවක් නෙමෙයි. එතකොට මෙන්න මේ බඳු නුවණක් තුළ ස්කන්ධ පහම එකවර එක මොහොතේ ගවේෂණයට ලක් වෙනවා. අන්න ඒ බඳු ගවේෂණයක් තුළ අපට පුළුවන්කම තියෙනවා ස්කන්ධයන්ගේ සැබෑ ලක්ෂණේ වෙන වෙනම හඳුනාගෙන ඒ ලක්ෂණ වලින් යුක්ත ස්කන්ධයන් යෙදෙන ක්‍රමය තේරුම් අරගෙන මේ බඳු ධර්මතාවයක් ඇති තැන නේද මෙහෙම දෙයක් හටගන්නේ. එතකොට දැන් අපි තේරුම් ගන්නෙ මොකද්ද? මේ ටික බලලා මෙන්න මේ රූපයේ ධාතුව මේ වේදනා සංඥා චේතනා මේ ස්පර්ශයෙන් ඇති වෙලා නිරුද්ධ වෙනවා. මේ නාම රූප නිසා මේ විඥානය මේ එකිනෙකට සම්බන්ධයක් නැති ධර්මතා ටික. මේ බඳු ධර්මතාවයක් ඇති තැන පුද්ගලයෙක් පිළිබඳව, සත්වයෙක් පිළිබඳව, කෙනෙක් පිළිබඳව මෙවින අදහස හිතටම නේද? මේ බඳු යථාර්ථයක් ඇති තැන මේ බඳු මිත්‍යාවක් උපදිනව නේද? අර ඡායාව ඇති තැන බල්ලෙක් කියන අදහසක් උපන්න නේද? අන්න අර දුක්ඛ හා සමුදය කියන දෙක වෙන් කරගන්න එතනේ. එතකොට මේ බඳු ස්කන්ධයක් ඇති තැනක මේ බඳු සත්පුද්ගල සංඥාවක් අදහසක් උපදිනව නේද? අන්න දුකයි සමුදයයි දෙක වෙන් වෙන තැන Nirodha margaye pilibandawa heli peheli wenawa tika tika. E widiyata balanna kiyana ekai etanedi api matak kale.
Api saamisa kiyala saamisanwa sukhang vedanam niramisanwa sukhang vedanam kiyala satipatthana sutri sadahan wenawa. සාමිස නිරාමිස බෙදයක්. සාමිස කුසල් නිරාමිස කුසල් කියලා යෙදෙන බව තමයි අපිට කොහොමද මේ ප්‍රශ්නය නිර්මාණය කළේ කියන එක අපිට තව ටිකක් පැහැදිලි කළොත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ලේසියි. මේ සාමිස නිරාමිස කියන එකේ බෙදේ නම් අපට පැහැදිලි කරන්න පුළුවන්. සාමිසං වා සුඛං වේදනා. සාමිස වේදනාව කියලා කියනවා අපට මේ පංච ආයතනයෙන් ඇසින් රූප දැකලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැනගෙන, දිවෙන් රස දැනගෙන, කයින් මහස දැනගෙන මෙන්න මේ ගොදුරු ඇහැට රූපය ගොදුරක්, කනට ශබ්දය ගොදුරක්, නාසයට ගන්ධය ගොදුරක්, දිවට රස ගොදුරක්, කයට පහස ගොදුරක්. මේවා අපට රළුව ප්‍රකටව විඳින්න පුළුවන් අරමුණු. විඳින්න පුළුවන් අරමුණු. ඒ වගේ රළුව ප්‍රකටව අපට ධම්මාරම්මන ගැටෙන්නේ නැහනේ. ඇහැට රූපේ ගැටෙනවා ප්‍රකටව පෙනෙනවා. කනට ශබ්දේ ප්‍රකටව. ඒ වගේ පංචායතනෙන් ගත්තු අරමුණු නැවත නැවත මනායතනෙන් විඳින බවක් තියෙනවා නම් අපි කියමු නිරාමිස වේදනා කියලා. කියන්නේ ගොදුරු රහිත වේදනා. ගොදුරු සහිත වේදනා කියන පංචායතනෙන් ගන්න අරමුණු නිසා පහළ වෙන වේදනාවන්ට ගොදුරු රහිත නැත්තම් නිරාමිස වේදනා කියලා කියනවා. අපි මේ පංචායතනෙන් නොව මනායතනෙන් ගන්න අරමුණු නිසා පහළ වෙන වේදනාවන්ට. මෙතන කුසල් කියන එක අපි තව ටිකක් පැහැදිලි කරගත්තොත් කුසලය සම්මා දිට්ඨි සූත්‍රය සඳහන් වෙනවා. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. කුසලයේ දනීද කුසලයේ මූලයේ දනීද. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද කියලා. මොනවද අකුසල් කියලා සඳහන් වන්නේ? දස අකුසලය. සතුන් මෙරීම, හොරකම් කිරීම ආදී දස අකුසල්. කුසලය කියන්නේ කුමක්ද? මේ දස අකුසලයට විරුද්ධ පැත්තම දස කුසල්. දස කුසල්. තම් පාණාති පාත අකුසලං අදින්නා දාන අකුසලං කාමේසු මිච්ඡාචාර අකුසලං. එතකොට සතුන් මෙරීම අකුසලයක්. එතකොට ඒක පවක් නෙවෙයිද? සතුන් මැරීම පවක් නෙවෙයිද? පවක්. එතකොට සතුන් මැරීම අකුසලයක්. සතුන් මැරීම අකුසලයක්. හොරකම් කිරීම අකුසලයක්. හොරකම් කිරීම පවක්. කාමී වර්ධව හැසිරීම අකුසලයක්. පවක්. අකුසලයක් පවක්. එහෙනම් ඒ සතුන් මැරීමෙන් වලකින බවම කුසලයක්. හොරකම් කරන බවෙන් වලකින බවම කුසලයක්. මේ විදිහට ආමිස කුසල්. මොනවද මේ ආමිස කුසල් කියලා කියන්නේ? එතකොට එහෙනම් ආමිස කුසල්ය නිර්ආමිස කුසල්ය කියලා අපට බෙදන්න පුළුවන්ද? එහෙනම් බෙදීමක් තියනවද කියන එක ගැටලුවක් තියෙනවා. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඥානතාවයේ යනු තිබුණු දෙයක් බලාගෙන බලාගෙන යන විට හිස් බව දැනීම නේද කියලා. ශුන්්‍යතාවයේ වෙන්නට ඕනේ. ශුන්්‍යතාවයේ කියන්නේ තියෙන දෙයක් බලාගෙන බලාගෙන යනකොට හිස් බව දැනීමද කියලා අහනවා. ශුන්්‍යතාවයේ යමක් අපට ශුන්්‍යතාවයේ බලන්න පුළුවන්. රූපයක නම් රූප කලාප වෙන්කරගෙන යනකොට අපට යමක් දෙයක් කාරණයක් සත්‍යයක් පුජ්‍යලයක් වශයෙන් රූපේ ගණ්ඩ දෙයක් නෑ කියලා ශුන්්‍යතාවේ දකින්න පුළුවන්. නිස්සත්ව නිජීව ශුන්‍යෝ. මේ ස්කන්ධ පංචකය විදර්ශනා කරනකොට සත්ව පුජ්‍යල භාවයෙන් ශුන්‍ය වූ කයක් ඇත්තේය යන සිහිය හොඳින් එළඹ සිටියේ වේ කියන සතිපට්ඨාන සූත්‍රය. එතකොට තියෙන දෙයක් බලාගෙන ඉන්නකොට නැති වුණා නෙවෙයි, නැති වූ පරමාර්ථ වශයෙන් නැති වූ බව, සත්වේ පුජ්‍යලයක් නැති වූ බව අවබෝධ කර ගැනීම ශුන්්‍යතාවයයි කියලා කියන්න පුළුවන්. සත්‍ය වශයෙන් තිබ්බ දෙයක් නැති වුණා නෙවෙයි, සත්‍ය වශයෙන් සත්වේ පුජ්‍යලයක් ආත්මයක් තිබුණා නෙවෙයි, සත්‍ය වශයෙන්ම සත්වේ පුජ්‍යලයක් ආත්මේ තියෙනවා කියන මිත්‍යා දෘෂ්ටියක් අපිට තියෙනවා. අන් මිත්‍යා දෘෂ්ටි දුරු වීමම සම්මා දිට්ඨියයි. එතකොට සත්‍ය වශයෙන් මේ තියෙන දේ බලාගෙන යනකොට නැති වූ බව අවබෝධ වුණා නෙවෙයි, නැති වූ ස්වභාවයේ නුවණින් තේරුම් ගන්නවා. නුවණින් තේරුම් ගන්නවා. සත්‍යයේ පුජ්‍යලයේ ආත්මයක් මම මගේ කියලා යමක් දෙයක් කාරණේ සත්‍යය පුජ්‍යලයේ වශයෙන් අපි මේවා ඉන්නවා තියෙනවා කියලා තමයි ලෝකයා මුලාවට පත් වෙලා තියෙන්නේ. ලෝකයා මුලාවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ සත්‍යයා මුලාවට පත් වෙලා තියෙන්නේ මේ අපට ගැටෙන ඇහැට රූප ගැටෙනකොට, කනට ශබ්ද ගැටෙනකොට, නාසයට ගන්ධ ගැටෙනකොට, දිවට රස ගැටෙනකොට, මේ අරමුණු වලදී අපි විදර්ශනා නුවණ තිබුණොත්, මේ ස්කන්ධයන් පිළිබඳව අවබෝධය තිබුණොත්, ස්කන්ධයන් හඳුනගෙන වෙන්වෙන් ස්කන්ධයන් හඳුනගෙන ස්කන්ධයන්ගේ උදේවැය බලන්න පුළුවන් වුණොත් අන්න අපට නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ මේ සත්වයේ පුජ්‍යලයක් නොව මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්මක් කියන නුවණ අවබෝධ වෙනවා. ශූන්‍යතාවයක් තියෙනවා. කුමකින්ද ශූන්‍ය වෙන්නේ? සත්ත්ව පුජ්‍යලාත්ම භාවයෙන් ශූන්‍යයි. නමුත් මේ ස්කන්ධයන්ගේ පැවැත්මක් තියෙනවා. හේතු නිසා හටගන්න ධර්මයන් තියෙනවා. ඒ හේතු නැතිවට ඒ ධර්මයන් නිරුද්ධ වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතු නිසා ධර්මිය හට ගන්නවා, හේතු නැතිවෙන්නේ නැති වෙනවා. එහෙම ධර්මතාවයක් පවතින තැන තමයි ලෝකයේ සත්‍යය යමක් දෙයක් කාරණා සත්‍යයේ පුජ්‍යලයක් ඉන්නවා තේනවා කියලා දකින්නේ. එහෙනම් විදර්ශනා නුවණින් දකිනවා මේ ස්කන්ධයන් රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධයන් මේ මේ හේතු නිසා හටගෙන ඒ හේතු නැතිවීමෙන් නැති වෙනවා කියන දැනුම අවබෝධය ලැබෙනකොට සත්පුජ්ජලාත්ම භාවයෙන් ශූන්‍යයි කියන එක අවබෝධ වෙනවා. පස්සනාව කියන්නේ එහෙම කොහොමද අපි අනුපස්සනාවක් ගන්නෙ? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා අනුපස්සනා සතර සතිපට්ඨානේ හතරක් සඳහන් වෙනවා නේද? මෙහෙම අපිට තියෙන ශූන්‍ය අනුව බලනවා කියලා කියන්න පුළුවන් ඒ න්‍යායට අනුව. නමුත් අපි ඒ සත්පුජ්‍යලයේ ආත්ම භාවයෙන් තොර බව නැවත නැවත නුවණින් මෙනෙහි කරමින් ඒ ශූන්‍ය බව කුමකින්ද ශූන්‍ය වෙන්නේ? සත්පුජ්‍යල ආත්ම භාවයෙන් ශූන්‍යයි කියලා නැවත නැවත බලන්න පුළුවන්. නැවත නැවත බලන්න පුළුවන්. කායානුපස්සනා භාවනාව භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයට මනස යොමු කර සිටීමේදී ආස්වාස ප්‍රස්වාසය නොදෙනියාම දියුණු ස්වභාවයක් බව භාවනා පිළිබඳ ධර්ම දේශනාවලදී දේශනා කරනවා. ස්වාමීන් වහන්සේ දේශනා කළ නොදෙන ආස්වාස ප්‍රස්වාස විය නොහැකි බව මේ තේරුම් කර දෙන්න. ආස්වාස ප්‍රස්වාස දැන් අපි ආස්වාස ප්‍රස්වාස නොදෙනී යන බව, ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස නොදෙනී යන බව මට්ටමට ආවා කියලා කියන්නේ ධ්‍යාන මට්ටමට හිත දියුණු වෙලා. දියුණු වෙලා ආස්වාස ප්‍රස්වාස නතර වෙන්නේ ධ්‍යාන මට්ටමේදී. මෙතනදී මේ ආස්වාස ප්‍රස්වාස නොදැනෙන බව, නොදැන ආස්වාස ප්‍රස්වාස විය නොහැකි බව. ඔව්, ඉතින් මේකේ ගැටලුවක් නැහැ. නොදැන ආස්වාස ප්‍රස්වාස වෙන්නේ ආස්වාස ප්‍රස්වාස වුණොත් දැනෙනවා. ආස්වාස ප්‍රස්වාස වුණොත් දැනෙනවා. ඒක නොදැනි වෙන්නේ නැහැ. අපිට දැන් ආස්වාස ප්‍රස්වාස වෙනවා නම් දැනෙනවා. ආස්වාස ප්‍රස්වාස නොදෙනී මට්ටමට, ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වාතය හිටිනවා කියලා කියන්නේ අපට ඒ ධ්‍යාන මට්ටමට එනකොට ඒ ආස්වාස ප්‍රාස්වාස දැන් නිරෝධ සමාපත්තියට සමවදිනකොට අප රහතන් වහන්සේලාට ආස්වාස ප්‍රාස්වාසේ කල්ැතුම නතර වෙලා එහෙම දැනෙන්නේ නේ. නමුත් ආස්වාස ප්‍රාස්වාස වාතය නොදෙනී දැනින් යන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස හටගත්තොත් දැනෙන්න පටන් ගන්නවා. නාම රූප වශයෙන් මෙනෙහි කිරීමේට උදාහරණ කිහිපයක් අපට කියා දෙන ලෙස ඉල්ලා සිටිමි. ස්කන්ධයන්ගේ නාම රූප වෙන් කිරීමේදී උදාහරණයක් අපට කියා දෙන ලෙස ඉල්ලමි. මේ ස්කන්ධයන් නාම රූප වශයෙන් බලන හැටි අපි ඉස්සර වෙලා ස්කන්ධ පහ හඳුනා ගන්න ඕනේ. ස්කන්ධ පහ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ. රූපස්කන්ධය බෙදෙනවා චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මන. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා. මේකෙන් අපි මන ධම්ම කියන ටික අයින් කළාම චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. මෙන්න මේ ආයතන 10 සතර මහා ධාතුයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වූ අධ්‍යාත්මික වූත් බාහිර වූත් රූපස්කන්ධයයි කියලා ගන්නවා. ඒක රූපස්කන්ධය අධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් දෙකකට බෙදෙනවා. අධ්‍යාත්මික කියන කොටස ඇස, කන, නාසය, දිව, ශරීරය. බාහිර කියන කොටස රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා බෙදන්න පුළුවන්. පංචායතනෙ ඒ ඇහත් රූපයත් ගැටෙනකොට යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මධ්‍යස්ත වේදනාවක් කන ශබ්දයක් ගැටෙනකොට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මධ්‍යස්ත වේදනාවක් මේ විදිහට නාසයට ගන්ධ ගැටෙනකොට දිවට රස ගැටෙනකොට කයට පහස ගැටෙනකොට අපට කුමන හෝ ආකාරයේ වේදනාවක් උත් ඊළඟට රූපය ඇහැට රූපයක් ගැටෙනකොට රූපය හඳුනන බව කනට ශබ්ද ගැටෙනකොට ශබ්ද හඳුනන බව හඳුනන බවට කියනවා සංඥා කියලා සංජානාතීතිකෝ භික්කවේ සංඥාති උච්චති සංඥා කියලා කියන්නේ හඳුනන බව මොනවද අපි හඳුනන්නේ රූප හඳුනනවා ඒ රූප සංඥා ශබ්ද හඳුනනවා ශබ්ද සංඥා ගන්ධ හඳුනනවා ගන්ධ සංඥා රස හඳුනනවා රස සංඥා පොට්ටබ්බ ස්පර්ශ වෙන දේවල් හඳුනනවා පොට්ටබ්බ සංඥා ඊට මනසට ගැටෙන ධම්මාරම්මනත් හඳුනනවා ධම්ම සංඥා මේ වේදනා සංඥා ඊළඟට තියෙන්නේ චේතනා මොනවද චේතනා කියන්නේ යථා යථානං සංජානාති තථා තථානං වෝහරති අපි යම් යම් විදියකට හඳුනනවාද ඒ ඒ විදියට විවහාර කරනවා අපි ඇහැට රූපේ ගැටෙනකොට අපි පීරිසිය කෝපය පිඟාන බිත්තිය කනුව ජනේලය දොර මේව මොනවද අපි මේ රූපය ඇහැට ගැටෙනකොට පහළ වුණු රූප සංඥාවට කළ පැනවීම කළ පැනවීම අපි දන්නවා රූපය ඇහැට ගැටෙනකොට ඒ නිසා පහළ වෙන වේදනා සංඥා ආරම්භය අපි චේතනා පහළ කරනවා රූප සංචේතන ශබ්ද සංචේතන ගන්ධ සංචේතන රස සංචේතන පොට්ටබ්බ සංචේතන ධම්ම සංචේතන වශයෙන් මෙන්න මේ චේතනා සිතුවිලි නැත්නම් පැනවීම ප්‍රඥාප්තිය සම්මුතිය විවහාර කරන බව අපි මේකට කියනවා සංඛාර කියලා මේකට කියනවා සංඛාර කියලා දැන් බලන්න ඇහත් රූපයත් ගැටෙනකොට ඇහත් රූපයත් රූපයි ඒ නිසා පහළ වෙන වේදනා සංඥා චේතනා මොනවද නාම ධර්මයි මින් මේ නාම රූප. එතකොට ස්කන්ධ පහ නාම රූප වශයෙන් වෙන් කිරීමට උදාහරණයක් කීපයක්